ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින්ම දැන් එහෙමනම් අපේ සූදානම මේ වෙනකොට ලෝකේ පුරාම අපිට වාර්තා වන උණුසුම් තත්විත්ති කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්න මේ අපිට තියෙන කෙටි කාල සීමාව ඇතුළතදී. අපි දන්නවා මේ විශේෂාංගයට බොහෝ ප්‍රතිචාර ලැබෙන විශේෂාංගයක් කියලා. මාසිකව අපිට ලැබෙන අන්තර්ජාල දත්ත සටහන් අනුව ලෝවටා විදේශ විත්ති සමාලෝචනයට ඔබ බොහෝ දෙනෙක් ඇලුම් කරන වගට අපිට ලැබෙන විශාල අන්තර්ජාල ප්‍රතිචාර හරහා හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සජීවව වැඩසටහන මේ විශේෂාංගය අහන අයත් බොහෝ ලෙසින් ඉන්නා වගට අපි හොඳින්ම දන්නා කාරණයක්. එයින් මනාව අපිට ඔප්පු වන්නේ ලෝකයේ මේ අලුතෙන් සිදුවන දෑ ඉතාමත්ම කෙටි කාලයක් තුළ දැනගැනීමේ ඔබේ තියෙන උනන්දුව. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ කර්තව්‍යයට හැම සතියකම අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාටත්. අදත් අමල් සූදානමින් ඉන්නේ මේ සාකච්ඡාවට. ආයුබෝවන් අමල්. අපි සුපුරුදු විදිහටම කොරෝනා තත්වයෙන් කතාව පටන් ගනිමු. වෙනදා විදිහටම ලෝකයේ වටේ රවුමක් ගිහිල්ලා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ කොරෝනා මේ වෙනකොට වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින රටවල් පිළිබඳව සාකච්ඡා කරමු අමල් කෙටියෙන් එකින් එක. මොකද අපි දන්නවා දැන් දෙසැම්බර් ආසන්නයේදී උතුරු අර්ධගෝලයට ඒ ආශ්‍රිත රටවල් වලට සීතකාලය උදා වෙමින් තියෙන්නේ. මේක දැඩි තර්ජනයක් කොරෝනා ව්‍යාප්තියට. ඒ අනුව බලනකොට අපිට නැවත වතාවක් ඊළඟ කොරෝනා රැල්ලක් පිළිබඳව තොරතුරු තමයි වාර්තා වෙමින් පවතින්නේ, විශේෂයෙන්ම යුරෝපා කරේ සහ උතුරු ප්‍රදේශ රටවල් වල. එහෙම නේද අමල්?
ඔව් දිලක්ෂි, ඇත්තටම අපි බැලුවොත් මේ පෞද්ගලික සතිය තුළදී කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අනුව දැන් ලෝකයේ දෙවනි රැල්ලකට, සමහර රටවල් තුන්වනි රැල්ලකට ගොදුරු වෙලයි කියලා තමයි විශ්වාස කරන්නේ. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙන්නේ, දිනකට සාමාන්‍යයෙන් 105ක විතර ආසාදිතයන් සංඛ්‍යාවක් ලෝකේ පුරාම වාර්තා වෙනවා. නමුත් මේ පෞද්ගලික සතියේ මරණ සංඛ්‍යාවේ යම්කිසි අඩුවීමක්, එහෙම නැත්නම් මරණ සංඛ්‍යාව වර්ධන වීමේ වර්ධනය වේගේ අඩුවක් දකිනවා. පහුගිය සතියක කාලයට 47,000ක් එහෙම නැත්නම් 50,000කට අඩු ප්‍රමාණයක් තමයි ජීවිතක්ෂර පත්තලා තියෙන මේ රෝගියට ගොදුරු වීමෙන් පසුව. මේ වෙනකොට මුළු ලෝකයේම මේ රෝගීන් නියගිය සංඛ්‍යාව 11,75,000 වගේ ආසන්න ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ රෝග තත්ත්වයට පත්වෙච්ච සංඛ්‍යාව මිලියන 44ක්, ඒ කියන්නේ 1,445ක් ඉක්මවා ගිහිලා තියෙනවා. මේ පහුගිය සතියේ විතරක් මිලියන 4 මාරකට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයන් වැඩි වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම යුරෝපා රටවල දැන් මේ දෙවනි රැල්ලට සූදානම් වීම සඳහා තමයි ඔවුන් අලුත් පියවර අරන් තියෙන්නේ. නැවත බොහෝ රටවල මේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇදිරි නීතිය ප්‍රකාශ කිරීම, ඒ වගේම අනෙකුත් ජනතාව ගැවසෙන ස්ථානවල මේ සීමා පැනවීම ආරම්භ කරලා තියෙනවා ලෝකේ හැම රටක්ම වගේ.
අමල්, අපි කෙටියෙන් සඳහන් කිරීමක් කරමු. මේ කලාපීය වශයෙන් ගත්තාම යම් යම් රටවල් විශේෂතා පෙන්නුම් කරනවා මේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව. මේ සතිය වෙනකොට මොනවද ඒ සම්බන්ධයෙන් රටවල් වශයෙන් අපිට දක්නට ලැබෙන විශේෂතා?
දිනුක්ෂි, යුරෝපයේ බැලුවොත් ෆ්‍රාන්සයයි ජර්මනියයි නැවතත් ලොක්ඩවුන් එකකට යොමුන බවක් තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රාන්සය මාසයක කාලයක ලොක්ඩවුන් එකක්, ඒකම ජර්මනිය ඔවුන්ගේ ආපන ශාලා, එතකොට තැබෑරුම් වගේ දේවල් ඒවා වහන්න පියවර අරගෙන තියෙනවා. නමුත් පාසල් යම් ප්‍රමාණයකට විවෘත කරන්න ෆ්‍රාන්සේ ජර්මනි තෝන් තීන්දු කරලා තියෙනවා. නමුත් අනෙකුත් සේවා ස්ථාන මාසික කාලයක් නැවත වහන්න තීන්දු කරලා තියෙනවා. මීට කලින් ගිය සතිය වෙනකොට ස්පාඤ්ඤ, ඉතාලිය, බෙල්ජියම වගේ රටවල් මීට කලින් ඔවුන් ඇති කරපු ලොක්ඩවුන් නැවතත් ඒ ආකාරයෙන්ම ඒ සීමා පනවලා තියෙනවා. මොකද යුරෝපිය පුරාම දැන් අපි දකින්නේ මේ දෙවන රැල්ල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීම, විශේෂයෙන්ම මේ සීත ඍතුවත් එක්කලා මේ රෝගය තවත් ප්‍රවර්ධනය වෙයි, තවත් වැඩි වෙයි කියලා වාර්තා වෙනවා. ඇමරිකානු කලාපය බැලුවොත් ඇමරිකාවෙත් මේ වෙනකොට රෝගය ඉතාමත්ම තදින් වැඩි වෙලා තියෙනවා. එතමනක් නෙමෙයි, මේ වෙනකොට ධවල මන්දිරය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් දැන් රෝගය පාලනය කිරීමේ කටයුත්ත වෙනුවට, ඒ කියන්නේ රෝගය පාලනය කරන්න ඒ ගත්ත උත්සාහයෙන් අත්හැරලා ඒ වෙනුවට එන්නතක් සොයා ගැනීමටත්, ඒ එක්කම මේ රෝගයට ප්‍රතිකාර සොයා ගැනීමටත් කටයුතු කරනවා කියලා. මොකද ඇමරිකා එක්සත්ජනපතිය අද ලෝකයේ පළවෙනි තැනට අවිල්ල තියෙනවා ආශ්‍රිත ආසාදිතයන්ගේ පැත්තේ. මේ වෙනකොට 188කට වැඩි ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම 225,000කට 27,000කට වගේ කිට්ටු ප්‍රමාණයක් මේ රෝග නිසා ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. ඉතින් ඇමරිකාවට මේක පාලනය කරගන්න බැරිම තත්ත්වයට ඇවිල්ලා ඔවුන් දැන් කොරෝනා සම්බන්ධයෙන් වෙනත් වැඩපිළිවෙලකට දැන් ඔවුන් යොමු වෙලා තියෙනවා.
අපි දුටුවා මේ කොරෝනා ව්‍යාප්තියත් සමගම ලෝකයේ පුරා විවිධ කලාපවලින් අපිට වාර්තා වෙන ත්‍රස්ත ක්‍රියාකාරකම් වල විශාල වශයෙන් අවම වීමක්. බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා මේ ත්‍රස්තවාදීන් ඇත්තටම මොකක් හෝ දෙයකට අවසාන වශයෙන් බිය වෙලා තියෙනවා කියලා. ඒ තමයි කොරෝනා වෛරසය කියන මේ කතාව ලෝකයේ පුරාම විවිධ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා අපි දැක්කා. නමුත් මේ යම් යම් රටවල් වල කොරෝනා වෛරස් සත්වය පිළිබඳව සුභාරංචි ලැබෙනවාත් සමගින්ම අපිට නැවත වතාවක් කනගාටුදායක විදිහට මේ ආකාරයෙන් මේ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව යම් යම් සිදුවීම් වාර්තා වෙන්නට පටන් අරගෙන තියෙනවා. අපි දන්නවනේ අර ලෝන් වුල්ෆ් ඇටැක් කියලා කියන්නේ තනි පුද්ගලයන් විසින් සිදු කරන ත්‍රස්ත ක්‍රියා. මෙතනදී ওই පුද්ගලයන් කීප දෙනෙකුට තියුණු ආදුරෙන් පහර දීම, සුළු පිපිරීම් ඇති කිරීම, මේ වගේ ක්‍රියා මේ වගේ ගණයට මේ ලෝන් වුල්ෆ් ඇටැක් කියන ගණයට අයිති වෙනවා. අපිට ප්‍රංශයෙනුත් වාර්තා වෙනවා මේ වගේ අවාසනාවන්ත සිදුවීමක්. අපි කැමති යමල් සවිස්තරාත්මකව ඒ සම්බන්ධයෙන් විස්තර ඔබෙන් දැනගන්න.
දිනුක්ෂ මේ සිද්ධිය ඇති වෙන්නේ ප්‍රංශයේ නීස් නගරයේ පැරිසියට පසුව විශාලම නගරයක් හරියට හඳුන්වන්න පුළුවන්. මේ නගරයේ නොටර්ඩම් බැසිලිකාවට පුද්ගලෙක් ඇතුල් වෙලා ඒ බැසිලිකාවේ හිටපු කාන්තාවකට පිහින් ඇනලා තියෙනවා. ඒ එක්කම ඌ ඒ බැසිලිකාවෙන් එළියට ඇවිල්ලා තවත් කාන්තාවකට පිහින් ඇනලා ඒ එක්කම තුන්වෙනි පුද්ගලයෙකුටත් පිහින් ඇනනයි කියලා වාර්තා වෙනවා. මේ විදිහට කාන්තාවන් දෙදෙනෙකුත් එක පිරිමි පුද්ගලයෙකුත් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. තවත් කීප දෙනෙක් තුවාල වෙලා තියෙනවා. නමුත් පොලිසියට හැකි වෙලා තියෙනවා මේ අවස්ථාවේදී ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට. පන්ස බලධාරීන් මේ වෙනකොට විශ්වාස කරනවා මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා. මේක බොහෝ දුරට IS සංවිධානයට සම්බන්ධ එකක් වන්නත් පුළුවන් කියලා. ඒ එක්කම මෙතනදී අර පළවෙනියෙන්ම ඝාතනයට ලක් වෙච්ච කාන්තාව ඇයගේ ගිල සිඳ දැම්මයි කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. ඒක හරියටම සති දෙකකට කලින් මේ විදිහටම තවත් ප්‍රහාරයක් සිද්ධ වුණා ෆ්‍රාන්සේ පැරිස් නුවර. අවුරුදු 47ක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකුට පිහියෙන් ඇනලා තිබුණා. චෙචන් ජාතික පුද්ගලෙක්, චෙචන් සම්භවයක් තියෙන නමුත් මෑතකදී ෆ්‍රාන්සේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලෙක් පිහියෙන් ඇනලා තියෙන්නේ. මේක පලිගැනීමක් හැටියට ෆ්‍රාන්ස් බලධාරීන් හඳුන්වනවා, ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට. විශේෂයෙන්ම මේ ගුරුවරයා මීට කලින් අවස්ථාවකදී තමන්ගේ සිසුන්ට ප්‍රොෆට් මොහමඩ් මොහමඩ් තුමාගේ කාටුන් චිත්‍ර වගයක් පෙන්වලා තියෙනවා ඉතිහාස පාඩමේ කොටසක් හැටියට. ඉතින් මේකට විරෝධය දක්වපු එහෙම නැත්නම් මේ පිළිබඳ වෛර ඇති කරගත්ත සමහර දරුවන්ගේ දෙමව්පියන් විසින් ඉහියනුම් ප්‍රහාරය වියත් කරන්නට ඇති කියලා විශ්වාස කළා තිබුණා. ඒ අවස්ථාවේදීත් පන්ස බලධාරීන් විසින් ඒ ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයා, ඒ චෙචන් පුද්ගලයා ඔහුව වෙඩිතබා ඝාතනය කළා තිබුණා. නමුත් ඒ සිද්ධිය වෙලා හරියටම සති දෙකකට පස්සේ තමයි ඒ හා සමාන සිදුවීමක් මේ නොටර්ඩම් බැසිලිකාවේ නීස් නගරයේදී මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොට ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා මේ විදිහට මේ අන්තවාදීන් සම්බන්ධයෙන් දැනට අනුගමනය ක්‍රියා කරන ක්‍රියාපිළිවෙලට වෙනස්ව පරිබාහිරව ඉතාමත් දැඩි ලෙස ක්‍රියා කිරීමට දැන් ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මේ රට මේ අවස්ථාවේදී කොරෝනා විවසනයේ දෙවැනි රැල්ලට මුහුණ දෙන ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවේදී නිවැරදි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත්ම රජයට දරා ගන්න අමාරු. ඒ එක්කම මේ අන්තවාදී කොටස් ෆ්‍රාන්සෙන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම සඳහා ඒ අවශ්‍ය දැඩි පියවර ගන්නවයි කියන ප්‍රතිඥාවත් ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා මේ වෙනකොට කරලා තියෙනවා.
අපි මීළඟට සමස්ත ලෝකයේම කොරෝනා වලට අමතරව වඩාත්ම වැඩි අවධානයට ලක් වෙලා තියෙන කාරණාව පිළිබඳව මේ සතියේදීත් කතා බහ කරමු. ඒ තමයි ඇමරිකානු ජනාධිපතිවරණය. දැන් අද ඔක්තෝබර් මාසයේ 30 වෙනිදානේ 31 පළවෙනිදා දෙවෙනිදා. තව දවස් 3යි තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට. නොවැම්බර් මාසයේ 3 වෙනිදා මේක පවත්වන්න නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි සමස්ත අවධානය යොමු වෙමින් තියෙනවා. දෙවන වර ඔහුට නැවත වතාවක් ජනාධිපති විදිහට පත්වෙන්නට හැකියාවක් ලැබෙයිද කියන කාරණාව සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිවාදියා ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ජෝ බයිඩන් පිළිබඳව නොයෙකුත් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. දැන් මේ ඇමරිකානු ජනාධිපතිවරණය ලෝකයේ බලවත් රාජ්‍යයේ ජනාධිපතිවරණය අතළඟ තියෙන කාලවකවානුවේදී අද වෙනකොට අපිට වාර්තා වන තොරතුරු පිළිබඳවත් අපි අද දවසේදී ඔබ වෙත ගෙනෙන්න සූදානම්. අපි අමල්ගේ මේ සම්බන්ධව වැඩිදුර විස්තර අහලා දැනගනිමු. අමල්?
ඔව්, දිල්ලුකි මෙතන මේ මැතිවරණයේදී දැන් මේ වෙනකොට ජනමත විමසුම් වලින් නම් ජෝ බයිඩන් ඉදිරියෙන් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ජෝ බයිඩන් ජනාධිපති වීමේ ප්‍රවණතාවය එවනත්නම් ඒකේ සමභාවිතාව 75%ට එහා ගියයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ජෝ බයිඩන් බොහෝ දුරට රටේ ඊළඟ ජනාධිපති වීමේ හැකියාව තියෙනවායි කියලා. නමුත් ඒ එක්කම ඇමරිකාවේ තියෙන ඡන්ද ක්‍රමයේ සංකීර්ණභාවය නිසා මේක ඇත්තටම රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් පත්වන ජනාධිපති කෙනෙක් නෙමෙයි. මොකද සංකීර්ණ ක්‍රමයක් තියෙනවා ඉලෙක්ටොරල් කොලෙජ් සීට්ස්. එබැවින් මේ ප්‍රාන්තවල පත්කරන නියෝජිත යන්ගේ සංඛ්‍යාව ඔවුන්ගේ ඡන්දයෙන් තමයි අවසානයේ රටේ ජනාධිපති තීන්දුව වෙන්නේ. එතකොට මේ ඉලෙක්ටොරල් කොලෙජ් සීට්ස් ආසන 270ක් ලබා ගැනීමට අවශ්‍යයි. මේක කලින් අවස්ථාවේදී හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා 130ක් විතර ඡන්ද ලබාගෙන තිබුණා. ඒ කියන්නේ අපි කියන පොපියුලර් වෝට් එක. එහෙම නැත්නම් ජනතාවගේ වැඩි කැමැත්තක් හිලරි ක්ලින්ටන්ට තිබුණා. නමුත් ඇයට හැකියාවක් තිබුණේ නැහැ අර 270ක ඉලෙක්ටොරල් කොලෙජ් ආසන ලබා ගන්න. ඒ නිසා ඇයට ජනාධිපති වන්නට බැරි වුණා. මේ අවස්ථාවේදී බොහෝ දෙනා විශ්වාස කරනවා ජෝ බයිඩන් රටේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තාට ඔහුට ඒ අවශ්‍ය ඉලෙක්ටොරල් කොලෙජ් ආසන ලබා ගැනීම හැකියාව තියෙනවද නැද්ද කියන එක. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව වෙලා තියෙන්නේ රටේ වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බොහෝ විට ජනාධිපති නොවෙන්නට පුළුවන්. ඒ එක්කම පරදින පුද්ගලයා දවල මන්දිරට යාමට තියෙන හැකියාව වැඩි වෙනවා. ඉතින් මෙතනදී තවත් කාරණාවක් කියන්න තියෙනවා දෙලක්ෂ. ඒ තමයි මේ ජනමත විමසුම් වලදී මෑත කාලයේ තිබිච්ච බොහෝ ජනමත විමසුම් වලදී ඒ විමසුම් වලින් පෙන්නුවේ යම් පුද්ගලයෙක්ද බොහෝ වෙලාවට මැතිවරණයේ ප්‍රතිඵලාවට පස්සේ ඒ පුද්ගලයාට ඒ ජයග්‍රහණය අත්කරගන්න නොහැකි වුණා. අපි බැලුවොත් බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් එක බැලුවත් 85%ක්ම විශ්වාස කළේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ වීමට ඡන්දය දෙයි කියලා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඊට වඩා සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් එකක්. ඉතින් මෙතනත් ඇත්තටම කිසිම කෙනෙක් කියන්නට කැමති නැහැ කවුද මෙතන දිනන්නේ කියලා. නමුත් දැනට තියෙන ප්‍රවණතාවය තමයි මහජනතාවගේ වැඩි කැමැත්ත තියෙන ජෝ බයිඩන්ට. නමුත් අර ඉලෙක්ටොරල් කොලෙජ් ඒ අභියෝගය ජය ගැනීමට ඔහුද හැකි වෙයිද නැද්ද කියන කාරණාව තීව්‍ර එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුවම මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ජෝ බයිඩන්ත් ඉතාමත්ම දැඩි පරිශ්‍රමයක් දරනවා ඒ ප්‍රාන්තවලට ගිහිල්ලා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය උත්සන්න කරන්න. ඉතින් ඉතාමත්ම කියුණු තරඟයක් බවට මේ මැතිවරණය පත් වෙලා තියෙන නොවැම්බර් 3 වෙනිදා කියන මැතිවරණය ඇමරිකා ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක සහ තීව්‍ර මැතිවරණයේ බවට මේ වෙනකොට පත් වෙලා
තියෙනවා. ඇමරිකානු මැතිවරණය කටළඟ තියාගෙන ඒ වගේම කොරෝනා තර්ජනයක් තියාගෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසිය වෙනවා ආසියානු කලාපයට. මේකත් සමස්ත කලාපයේම ඒ වගේම ලෝකීයම අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. ඇමරිකානු ජනාධිපතිවරණය අතළඟ තියාගෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පියෝගේ සිදුවුණු සංචාරය පිළිබඳව. මයික් පොම්පියෝ ඉන්දියාවට ගියා, ශ්‍රී ලංකාවට ගියා, ඒ වගේම මාලදිවයිනටත් ගියා. මේ රටවල් තුනට සංචාරය කිරීමේ මයික් පොම්පියෝගේ අරමුණු සහ ඔහු සාකච්ඡා කරපු කරුණු හරහා හෙළිදරව් වුණු තොරතුරු පිළිබඳවයි අපේ ඊළඟ අවධානය යොමුවන්නේ. අමල අපි එකින් එක පැහැදිලි කරගනිමු කෙටියෙන් හෝ. ඉන්දියාවට ගියාට පස්සේ පොම්පියෝගේ සංචාරය මොනවාද අපිට අහන්නට ලැබෙන සුවිශේෂතා?
නිරුචි පොම්පියෝ ඉන්දියාවට ගියේ තනියම නෙමෙයි. ඉන්දියාවේ සංචාරයට ඔහු එකතු කරගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේක මාක් එස්පර්. එතකොට මේ ඇමරිකාවේ ඉන්න 3 වන සහ 4 වන පුද්ගලයන් දෙදෙන ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා කරලා අග්‍රාමාත්‍ය බෝඩි එක්ක සාකච්ඡා කරලා ඔවුන් නොයෙකුත් ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් තැබුවා. මේදී විශේෂයෙන්ම වැදගත් වෙන ආරක්ෂක ගිවිසුමක් තමයි දෙරට අතර චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරගනිමින් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ගිවිසුම. ඒ එක්කම ඉන්දියාවට අවශ්‍ය බුදු උපකරණ සමහරක් සැපීම සම්බන්ධිනුත් එකඟතාවයන් ඇති වෙලා තිබුණා. ඒ වගේම ඉන්දියානු හමුදා බටකිරිස් ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවයන් ඇති කරගෙන තිබුණා. ඇමරිකාව ලොකු අවධානයක් යොමු කළා තිබුණේ ආසියානු කලාපයේ විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපයේ නැගී එන චීන බලපෑම් සම්බන්ධයෙන් කොහොමද ඉන්දියාවත් හවුල් කරගෙන ඒ අභියෝගයකට මුහුණ දෙන්නේ කියන කාරණාව. මේ සංචාරයේ දිගින් දිගටම මයික් පොම්පියෝ චීනය දැඩි ලෙස විවේචනය කරමින් චීනයට බොහෝ අවස්ථාවලදී දෝෂාරෝපණ එල්ල කරන්න පටන් ගත්තා. චීන රජය විසින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට අසීමිත ලෙස ණය ලබා දීලා ඒ රටවල ණයබරින් පීඩා විඳින තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා කියලත් ඔහු චෝදනා එල්ල කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින දිහා බලාගෙන තමයි මේ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් දැන් මේ වෙනකොට චීනයේ ණය උගුලක පැටලිලා ඉන්නවයි කියන කාරණාවත් ප්‍රකාශ කරා. ඒකම මයික් පොම්පියෝ ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාව මාලදිවයින වගේ රටවල් ඉන්දියන් සාගර කලාපයේ ඕනෑම රටකට නිදහසේ ගමන් කිරීම සඳහා සාම ප්‍රදේශයක් නැත්නම් සාම කලාපයක් හැටියට පවත්වාගෙන යාමට මේ කුඩා රටවල් වල සහාය ඇමරිකා එක්සත් ජනපදයේ බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එක්කම මයික් පොම්පියෝ බොහොම පැහැදිලිව කිව්වා ඔහු විශ්වාස කරනවායි කියලා තමන්ගේ උපායශීලී කටයුතු සඳහා නැත්නම් මේ ස්ට්‍රැටජික් ඉන්ටරස් සඳහා ඉතාමත්ම බලවතු රාජ්‍යයක් හැටියට ඔවුන් ශ්‍රී ලංකාව ගැන කල්පනා කරනවා කියලා, ශ්‍රී ලංකාවේ සහායක් අවශ්‍යයි කියලා මේ විදිහට ඉන්දියන් සාගර කලාපයේ නාවික කටයුතු සඳහා බාධාවකින් තොරව, මෙතනදී උන් බාධාවක් කියලා බොහෝ විට හඳුන්වන්නේ චීනයේ තියෙන ක්‍රියාකාරකම්. ඒ චීනයේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහාය අවශ්‍යයි. ඒ එක්කම ශ්‍රී ලංකාව චීනයෙන් ණය ලබා ගැනීම ගැනත් ඔහු තමන්ගේ කනස්සල්ල පළ කළා.
හොඳයි, දැන් ඉන්දියාවට ගිහිල්ලා එතන සිදුවුණු සාකච්ඡා සහ ඒත් එක්කම ඊළඟට මාවබෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විමසා බලන්නට කල්පනා කරගෙන හිටියේ. නමුත් ඔබගේ පිළිතුරේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා සිදුවුණු දෑ සහ ඔහු මයික් පොම්පියෝ ඇමරිකානු රාජ්‍යලේකම්වරයාගේ ඒ ගමනේ අර්ථයත් පැහැදිලි වුණා. මම පැහැදිලි කරගන්න කැමති එහෙමනම් ඊළඟට මේ මාලදිවයිනට යෑමේ අභිලාෂය මොකක්ද කියලා, විශේෂයෙන්ම ඇමරිකාව වගේ ප්‍රධාන රටක අවධානය මාලදිවයින වගේ මේ කුඩා රටකට යොමු වීමේ යම් විශේෂත්වයක් තියෙන්නට පුළුවන්, මොකක්ද එතනදි සිද්ධ වෙලා තිබුණේ?
මේකත් දිනුක්ෂි, මොකද මාලදිවයින පහුගිය රජයේ කාලයේදී බොහොම චීන ණය ලබාගෙන චීනය විසින් දෙන ආධාර ඇතිව මහා පරිමාණයේ යටිතල පහසුකම් ඇති කරා. ඉතින් ඒවා දැන් ඇත්තටම මාලදිවයිනටත් ඒ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. චීනය මාලදිවයිනත් අර උපායශීලී නැත්නම් අක්කිනේ ස්ට්‍රැටජිකලි ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් නිසා චීනය මාලදිවයින සමග ඉතාමත්ම කිට්ටුව සම්බන්ධතා ඇති කිරීමට පටන් අරන් තියෙනවා. මේ සම්බන්ධතා කොතරම් කිට්ටුද කියන්නේ මාලදිවයිනේ තානාපති කාර්යාල පිටරදී තියෙන ඉතාමත් අතලොස්සයි. එයින් එකක් තමයි චීන තානාපති කාර්යාලය 2011 ස්ථාපිත කරපු. ඇමරිකා එක්සත් ජනපදයේ මාලදිවයිනේ තානාපති කාර්යාලයක් තිබුණේ ඔවුන් ඒ තානාපති කටයුතු වෙත කොන්සියුලර් කටයුතු කළේ කොළඹ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය හරහා. නමුත් මේ මයික් පොම්පියෝගේ අලුත් සංචාරයේදී ඔහු මාලදිවයින තමන්ගේ තානාපති කාර්යාලය එහෙම නැත්නම් එම්බසි එකක් ඇති කිරීම ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒකිනුත් ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නට උත්සාහ කරේ මේ ඉන්දියා සාගර කලාපේ ඇමරිකාව වෙන්දට වඩා තමන්ගේ කටයුතු රාජතාන්ත්‍රික කටයුතු ඊට වඩා බොහොම දැඩි ලෙස මේ කලාපයට තමන්ගේ අවධානය යොමු කරනවා කියන එක ඒ ක්‍රියාව තුළින් පෙන්නුම් කරා. චීනයේ 2011 තමයි තානාපති කාර්යාලය ඇති කරේ. නමුත් දැන් ඇමරිකාවත් චීනය සමග කරට කර ඒ කටයුත්තට දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් අතරම ලෝක බලවතුන්ගේ අලුත් බල පොරයක කේන්ද්‍රය බවට ඉන්දියන් සාගරය පත් වෙලා තියෙනවා.
හොඳයි, අපි එහෙමනම් විශ්වාස කරනවා මෙවරත් අපි මේ සාකච්ඡා කරපු ලෝ වටා සිදුවෙමින් පවතින මේ සතිය තුළදී සිදුවුණු ප්‍රමුඛ පෙළේ කාරණාවල ඇතුළාන්තය ඔබට පැහැදිලි වන්නට ඇති කියලා අපි මේ ගෙනාපු ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය තුළින්. මේ කතාවට සම්බන්ධව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ වෙනවා. එහෙමනම් මමල් අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමු වෙනවා. අහිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.